මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජි වෛෂ්ණවක ශීලය සමාදන් වෙනවා. নমস্কার. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံपि संघं शरणं गच्छामि. तृतीयံपि बुद्धं शरणं गच्छामि. चतुर्थीयံपि धम्मं शरणं गच्छामि. तृतीयံपि संघं शरणं गच्छामि. शरणगमनं सम्पूर्णं. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදීන සම්පාදී ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අනං භදන්තා. ධම්මසවන කාලෝ අනං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. තංතං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටයේ ජටං. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං. ආතාපීනිපකෝ භික්ඛූ සෝයිමං විජටයේ ජටං. ඒසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. කීනාසවාරහන්තෝ තේසං විජටිතා ජටා. යත්නාමංච රූපංච අසේසං උපරුංජති. පටිඝං රූප සංඥාච එත්ථ සාචිජ්ජති ජටා.
සදහවත් පින්නතුනි, මේ සත්ව ප්‍රජාව අවුලුණු නූල් බෝලයක් වගේ අවුලෙන් අවුලට පත් වෙලා මේ සංසාරයෙන් මිදෙන්න බැරුව නැවත නැවතත් අපායවල දුගතිවල උපදින්නේ පටිච්ච සම්පාද ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකිමින් බව තිලෝගුරු බුදුරජාන් වහන්සේ මහානිදාන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා. ගියවර දේශනයේදී අපි මේ පින්නතුන්ට පෙන්නුම් කරලා දුන්නා නාමයත් රූපයත් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා තියෙන හැටිත් ඒ මහානිදාන සූත්‍රය ආශ්‍රයෙන්. ඒ වගේම නාම රූපයත් විඥානයත් එකිනෙක සම්බන්ධ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වී තිබෙන සැටි ඒ විග්‍රහ මාර්ගය තවදුරටත් ගෙනියන්න ඉදිරියට ගෙනියන්න උපකාර වෙන අන්දමේ ප්‍රස්තාවනාවක් වගේ ගාථා හතරකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ. පළමුවෙන්ම අපි මේ ගාථා වල අර්ථය තේරුම් ගන්න බලමු. මේ ගාථා දකින්න ලැබෙන්නේ සංයුත් සංගියේ සගාතක වගේ දේවතා සංයුත්තේ එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි පළමුවෙනි ගාථාවෙන් තියෙන්නේ. ඊළඟ ගාථා තුනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊට දුන්න පිළිතුරුයි. එතකොට ඒ ගාථාවල අර්ථය අපි සාමාන්‍යයෙන් සලකනවා නම් මෙහෙම ගන්න පුළුවන්. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා ප්‍රජා. මේ ප්‍රජාව ඇතුළතිනුත් වෙළුමක් පිටතිනුත් වෙළුමක් මේ ප්‍රජාව දයාකාර වෙළුමකින් වෙළිලා ඉන්නේ. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා ප්‍රජා. තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටං. භවත් ගෞතමයන් වහන්සේගෙන් මම මේ කාරණය අහනවා. කවුද මේ වෙළුම් අරින්නේ? ඔන්න දේවතාව ඇසු ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ පළවෙනි ගාථාවෙන් දෙන පිළිතුර මෙහිමයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. ප්‍රඥාවන්ත මිනිසයා සීලෙහි පිහිටලා චිත්ත කියලා කියන්නේ සමාධිය. චිත්ත සහ සිතත් ප්‍රඥාවත් වඩන්නේ ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජටං. කෙලස්තාවන වීරයෙන් යුතු දක්ෂ භික්ෂුවයි මේ ඒ ජටාව මේ වෙළුම් හරින්. ඊළඟට තවදුරටත් බුදුහාමස ප්‍රකාශ කරනවා. යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා පජා. යම් කෙනෙකුන් තුළ යේසං රාගෝච දෝසෝච රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් විරාජිතා මකා දමන ලද්දේද කීනාසවා අරහන්තෝ ක්ෂීනාශ්‍රව වූ රහතන් වහන්සේලා තුළයි තේසං විජටිතා ජටා මේ අවුල වෙළුම් මැරලා තියෙන්නේ. ඔන්න හතරවෙනි ගාථාවේ යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිඝං රූපසඤ්ඤාච එතසා චිජ්ජතේ ජට. යම් තැනක නාමයත් රූපයත් පටිඝයත් රූපසඤ්ඤාවත් සම්පූර්ණයෙන්ම වළක්වානු ලැබේද මෙතනයි ඒ ජටාව සිඳිනු ලබන්නේ. ඔන්න එතකොට ගාථාවල සාමාන්‍ය අර්ථය. ඉතින් මේ ගාථා වල මේ ගාථා හතර අතුරින් මුල් ගාථා දෙක බොහෝ දෙනා දන්නවත් ඇති. මොකද ඔය විසුද්ධි මාර්ගයේ ඒ බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ විසුද්ධි මාර්ගයට පාදික කරගෙන තියෙන්නේ අර මුල් ගාථා දෙක. නමුත් අපිට පේන හැටියට මේකේ තියෙන අගම ගාථාව තමයි වටිනා වැදගත්ම ගාථාව, වටිනාම ගැඹුරුම ගාථාව. ඉතින් අපි පහුගිය දේශනාවේදී ඒ මහානිදාන සූත්‍රයේ ආශ්‍රයෙන් මේ පින්වතුන්ට පැහැදිලි කළා. නාමයෙන් කෙරෙන හැඳින්වීම තුලින් රූපයට අධිවචන සම්පස්සයක් සැලසෙන බවත්, රූපයෙන් ලැබෙන ගැටීම තුලින් නාමයට පටිඝ සම්පස්සයක් සැලසෙන බවත්, මේ දෙක එකතු වෙලා ස්පර්ශය හැදෙන්නේ කියන ඒ කාරණය අපි ගිය වර දේශනාවේ ප්‍රකාශ කළා. ඉතින් මේ කොටින් මේ නාමයත් රූපයත් අතර ඒවාට අදාළ ආකාර නිමිති ලක්ෂණ වලින් වෙළුමක් වගේ බැඳිලා තිබෙනවා. නාමයත් රූපයත් බැඳිලා තියෙනවා. ඕක තමයි අපිට පේන හැටියට අන්තෝ ජටා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්눈 කළ දුන්නා නාම රූපයත් විඥානයත් අන්‍යෝන්‍ය වශයෙන් බෙදිලා පවතින. ඕක තමයි බහ ජටා. නමුත් අපි මෙහෙම තේරුවට මොකද බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ මේ සංයුත් සංගියේ අටුවාවේ මේ ජටා සූත්‍රයේට අටුවාව දෙන්නේ මෙහෙම. උන්වහන්සේ කියන්නේ ජටාව කියලා කියන්නේ තණ්හාවය. අන්තෝ ජටාව කියලා කියන්නේ තමන්ගේ පරිස්කාර වලට තියෙන තණ්හාවය. බාහ්‍ය ජටාව කියන්නේ අනුන්ගේ පරිස්කාර වලට තියෙන තණ්හාවය. තවත් විදිහකට තෝරනවා. තමන්ගේ ආත්ම භාවය මේ ශරීරයේ මේ ශරීරයේ තියෙන ආසාව තමයි තණ්හාව තමයි අන්තෝ ජටාව. අනුන්ගේ ශරීර වලට තියෙන ඇල්ම තමයි අනුන්ගේ ආත්ම භාවයන් පිළිබඳ තණ්හාව බාහ්‍ය ජටාව. තවත් තේරුමක් දෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ආධ්‍යාත්මික ආයතන 6 අන්තෝ ජටාව. බාහ්‍ය ජටාව ඒවට තියෙන අරමුණු රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔන්න ජටාව තෝරන හැටි බුද්ධඝෝසහාමතුරු. ඊළඟට නාමය කියන එක තෝරන්නේ උන්වහන්සේ. නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ස්කන්ධය කියලා. අපි ගියවර මේ පින්නතුන්ට මේ ඇඟිලි ගනින්න සලස්සලා අමතක නොවෙන හැටියට බුද්ධ වචනේ හිතට කාබැද්දුවා. නාම කියන්නේ කිසිසේත් එතනට විඥානය අයිති නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ බව. නමුත් බලන්න ඉතින් අටුවා සම්ප්‍රදාය තුල කවුරුත් කියන්නේ නාමය කියලා කියන්නේ අර ස්කන්ධ හතර. එකෙන් පිටිම වැරදි. මොකද විඥානය කිසිසේත් නාමයට ඇතුල් කරන්න බෑ. ඉතින් එහෙම නාමය තෝරලා ඔන්න ඊළඟට පටිඝං රූප සංඥා කියන එක තෝරන්නේ අටුවාචාරින් වහන්සේ මෙහෙම. පටිඝ සංඥා කියන එකෙන් කාම භවයේ හැඟෙනවයි. රූප සංඥා කියන එකෙන් රූප භවය හැඟෙනවයි. ඒ දෙක කිව්වහම අරූප භවයක් නිකම්ම කියුණා වෙනවයි. ඔන්න පටිඝං රූප සංඥා තේරුප් හැටි. ඊළඟට ජටාව කපා දමනු ලබන්නේ කොතනද කියන එක කියන්නේ නිවනට ආවහම ඒ වෙලුම කපල දමනු ලබනවයි. ඔච්චරයි අටුවාවේ කියන්නේ. නමුත් අපිට පේනවා මේ පටිඝං රූප සංඥා කියන වචන වලින්මත් පේනවා, නාම රූප කියන වචන සඳහන් වීමෙන්ම පේනවා මේ ජටා කතාව තේරුම් ගන්න ඕනේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් කියලා. ඉතින් අද දවසේ පැමිණිලා ඇති එදා ආවේ නැති අය දැන් මේ ඉදිරියට මම ප්‍රකාශ කරන්න යන කාරණා තේරුම් ගැනීම පහසු වීමටත් ඒ අලුතෙන් ආපු අයට ගියවර ඇවිල්ලා හිටිය අයගේ ඒ අවබෝධයන් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සම්පූර්ණ වීමටත් නැවත මතක් කර ගැනීම වශයෙන් මම බලාපොරොත්තු වෙනවා. අරේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ දේශනා කළ ආකාරයත් ආශ්චර්යවත්. කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ බොහොම ගැඹුරුයි නේ, ගැඹුරු වගේ පේනවා, ඒ වුණත් මට බොහොම සරලයි, බොහොම බැලු බැලමට බොහොම ලේසියි කියලා. එතකොට තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා, මේක ගැඹුරුයි, පෙනුමටත් ගැඹුරුයි කියලා. ඔන්න ඊළඟට තමයි පියවරෙන් පියවරට දක්ෂ ගුරුවරයෙක් වගේ. දැන් දක්ෂ ගුරුවරයෙක් ගෝලයාගෙන් ගන්නේ ඔව් කියන, දැන් ගෝලයා ලෑස්ති වෙනනේ ගුරුවරයා කියන එකට එහෙයි හේයි කියන්න. නමුත් බලන්න කොච්චර දක්ෂද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමය සකස් කළ තියෙන්නේ ඒ දිගටම ප්‍රශ්නෝත්තර යන්නේ ගෝලයාට නැතමයේ ස්වාමීනි කියන්න හැටියට, නැහැ කියලා කියන්න වෙන විදිහට. එතන ඒ ගෝලයාට හිතන්න පිළිමෙන හැටියට. ඉතින් ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමය තුලින් අපි ඇතැම් තැනක මේ පින්නතුන්ට ඒක දිගින් දිගට කියන්න ගියාම මහ අවුල් වෙනවා. අර පොත කියන වගේ නෙවෙයි. ඒක නිසා අර නාමයත් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව දක්වපු හැටි ඒ බුදුරජාන් වහන්සේගේ කථා මාර්ගයෙන් ටිකකට ඉවත් වෙලා ඒක අපි සම්පින්දණය කළ දක්වුවා එදා වගන්ති හතරකට. ඒ හතර තේරුම් ගන්න බලන්න මෙහිමයි. ඒ ඉස්සෙල්ලාම අපි හඳුන්වලා දෙමු. අර අටුවාව කිව්වා වගේ නාමය කියන්නේ අර ස්කන්ධ හතර නෙවෙයි, ආයි මතක් කරගන්න, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බව. රූපය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාවයි. එතෙන්දී ඒක යටින් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තනිව හිටින්න බැරි, තනිව අඳුන ගන්න බැරි මහා භූත ධර්මයන් නාම ධර්මයන් තුලිනුයි අපි අඳුනගන්නේ. එතකොට රූපයට යටින් තියෙන්නේ මේ මහා බුදු ධර්ම හතර බව මතක තියාගන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිම ආනන්ද ස්වාමීන් වහන්සේට පළමුවෙන් මේත්තු ගන්වන කාරණේ මේකයි. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් පෙන්වුම් කළ හැකිද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්හි රූපකායෙහි අධිවචන සම්පස්සයක් දැක්විය නොහැකිය. මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් අපි කියවනේ නාමකායට අයිති දේවල් වේදනා සංඥා චේතනාදී කියලා. ඒවා නැතුව රූපකය පිළිබඳව අධිවචන කියලා කියන්නේ පින්නතුනි අධිවචන පඤ්ඤාති නිරුත්ති කියන්නේ භාෂා විවරහට අදාළ යමක් හඳුන්වා ගැනීමට, හඳුන්වා දීමට උපකාර වන දේවල් කියලා තේරුම් ගත්තාම හරි. එතකොට අධිවචන සම්පස්ස කියන්නේ රූපකය පිළිබඳව හඳුනා ගැනීමක් හැඳින්වීමක් කරන්න පුළුවන් වෙන්නේ නාමකයේ ආධාරයෙන්. නාමකයේ ආධාරය, නාමකය කියලා කියන්නේ නාම නාම ධර්ම සමූහය, වේදනා සංඥාදි. ඔන්න ඊළඟට දෙවෙනි වගන්තිය කියන මෙහෙම යම් ආකාරවලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාත්‍රිකා වලින් රූපකායයක් පෙන්වුම් කළ හැකිද? ඒ ආකාරයේ ලකුණු, ඒ නිමිති, ඒ මාත්‍රිකා නැතිනම් නාමකායෙහි පටික සම්පස්සයක් දැක්විය නොහැකි. ඒක අනිත් පැත්තේ හරවල මේ කියන්නේ. ඊළඟට කියන්නේ, ඒ කියන්නේ රූපකාය හඳුනගන්න යම් නිමිති ලකුණු ආදියක් තියෙනවනම් මතක් කරගන්න පටවිය ආපෝ තේජෝ ආදී. ඒව නොමෙතිනම් නාමකාය කියලා කිව්වේ අර වේදනා සංඥාදීනේ. ඒව පිළිබඳව පටික සම්පස්සයක් දැක්විය නොහැකි. ගැටීමක් පිළිබඳ කතා කරන්න බෑ. ගැටීමක් ඕන වෙන්නේ රූප තියෙනවනම්. ඉතින් මේක තව ටිකක් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කරන වගේ එදා මේ පින්නතුන්ට අන්ධයාගේ උපමාවක් දුන්නා. ඒ අමුතු උපමා අන්ධයා පිළිබඳ උපමාවක් අරගෙන නාම රූප තෝරන අටුවාවේ ක්‍රමයේ ගුත් තියෙනවා. මේ අමුතු උපමාවක් මම මේ අවස්ථාවේ දුන්නේ. ටිකකට හිතන්න, අන්ධයෙක් යනවා ලොකු හිම කුට්ටියක් ළඟට. ගිහිල්ලා හැබුණ හැටිය හිතනවා පඨවි කියලා. එන්නේ පඨවි සංඥාව අරගෙන. ඊළඟ සැරේ අන්ධයා එතෙන්ට යනකොට ඔන්න හිම කුටිය දිය වෙන ගිහිල්ලා. ඊට පස්සේ එන්නේ ආපෝ සංඥාව අරගෙන වතුරේ කියලා හිතාගෙන. ඊළඟ සැරේ යනකොට මේ හිම කුට්ටිය මේ වතුර එක දැන් උණු වෙනවා. කිට්ටුවට යනකොට රස්නේ නිසා තේජෝ සංඥාව අරගෙන. අන්තිමට යනකොට මේක වාෂ්ප වෙලා. ඔන්න වායෝ සංඥාව. ඉතින් ඇත්ත වශයෙන් පෘථග්ජනයත් උන්න විදිහට තමයි මහා භූත ධර්ම අඳුනගන්නේ අන්ධ පෘථග්ජනය. අර ඒ වේදනා සංඥා චේතනා ආශ්‍රේ. අන්න ඒකයි ඔය කි වේදිකේ සම්බන්ධය පෙන්වන්නයි මම මේ උපමාව දුන්නේ. එතකොට ඔන්න දෙවෙනි වගන්තියෙන් පෙන්වුම් කරන්නේ නාමයත් රූපයත් ඔවුනොවුන්ට අදාළ ලකුණු නිමිති වලින් එකිනෙකට බැඳිලා තියෙනවා. එකකින් අනිත් එකට උපකාර වෙනවා. ඔන්න ඊළඟට ඒක තවත් තහවුරු කරන්න තුන්වෙනි වගන්තිය බුදුරජාණන් වහන්සේ. යම් ආකාරවලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින් නාමකායයක් හෝ රූපකායක් හෝ පෙන්වුම් කළ හැකි වේද? ඒ ආකාරයේ ලකුණු, ඒ නිමිතියේ මාතෘකා නැතිනම් ආදිවචන සම්පස්සයක්වත් පටිග සම්පස්සයක්වත් දක්වන්ට නොහැකි. සියුම් තරක ක්‍රමයකට බුදුනාජාන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව එකකට එකක් උපකාර වෙන බලිනාට කියන්නේ අර දෙකම නැත්නම් ආදිවචන සම්පස්සයක්වත් නැහැ, පටිග සම්පස්සයක්වත්. ඔන්න හතරවෙනි නිගමනේ ඊට වඩා ප්‍රබලයි. යම් ආකාර ලකුණු නිමිති වලින් නාම රූපයක් පෙන්වුම් කළ හැකිද? ඒ ආකාර ලකුණු නිමිති නැත්නම් ස්පර්ශයක් පෙන්වුම් කරන්නට බැරි. පස්සයක් නැත. නාම රූප නැත්නම් ස්පර්ශයක් නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. ටිකක් හිතන්න බලන්න මේක. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා ආදීනේ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන්, එහෙනම් ගස්ගල් වලට ස්පර්ශයක් නැද්ද? ගස්ගල් වලට ස්පර්ශයක් නැද්ද? ඉබේම ප්‍රශ්නයක් එනවා. ඒකටත් අපි පුංචි උපමාවක් දුන්නා. දැන් ඔන්න ওই ගල් පෙරලගෙන යනකොට මේ ගල ගිහිල්ලා අර ගලේ හැපෙනවා. අර ගලේ හැපිලා අර ගලේ පතුරක් යනවා. හැබැයි අර ගලයක් හැදෙන්නේ නැහැ. තමුසේ මොකද්ද මගේ පතුරක් ඇරියේ කියලා. නමුත් ඔන්න ඒකේ අනිත් පැත්ත බලමු. සවිඥානික ලෝකේ, අර අවිඥානික ලෝකේ එහෙමයි. සවිඥානික ලෝකයටත් අපි පුංචි නිදසුනක් දෙනවා. මේ පිනතුන හොඳින් දාන්න ඕයි. පදික වේදිකාවේ කලබලයට යනකොට මූණට මූණ එක දෙන්න හැපෙනවා. හැප්පුණ හැටිය තමුසේ මොකද දැන් මේ මගේ ඇඟිපුනේ පාරේ බලාගෙන අපි යන්න එපා දෙකින ඔන්න දෙන්න වහින් බස් වෙලා කලිකලහ කරගෙන ගහගෙන බැනගෙන මෙතන පොලිසියටත් යනවා. මොකද අර ගැටුම අඳුනගත්තා. අර ගලේට අර ගලියක් නැති වුණේ මොකද? ඒක අපි ආරෝපණය කරන්නේ ගැටීම පිළිබඳ අදහස ඔන්න එතන තේරුම් ගන්න. ගැටීම පිළිබඳ අදහස අවිඥානික ලෝකයට අපි ආරෝපණය කරන දෙයක්. ඒක තවදුරටත් පැහැදිලි වෙන්න අපි තව කාරණයක්, තවත් උපමාවක් කිව්වා. ඔය වඩු බාස්ලා, වඩු බාසුන් නැහැ කෙනෙක් තමන්ගේ ගෝලයාත් එක්ක දොරක් සවි කරන්න ගිහිල්ලා ලෑලි පළු දෙකක් පුරුද්දෙනකොට ගෝලයාට කියාවි මේ ලෑලි පළු දෙකේ හේතුව හරිනෑ කියලා. ගෝලයාට අවබෝධයක් නැත්නම් මේ මෙතන ප්‍රාණත්වාරෝපණයක පණදීමක් තියෙන්නේ කියලා ගෝලයා අහන්න පුළුවන්. දකුණු පැත්තේ ලෑල්ලද වම් පැත්තේ ලෑල්ලේ හේතු වෙන්නේ වම් පැත්තේ ලෑල්ලේ දකුණු පැත්තේ ලෑල්ලේ. මොකද අර බාසුන් හැගේ අවධානය අතන දෙකක් හැටියට ගත්තු හැටිය අපි ඒක ආරෝපණය කරන්නේ හේතුවක් පිළිබඳව. ඒ වගේම තමයි ඔන්න සමාහිත දොරක කලම්පු ගහලා දොර ඇද්දි ඇද්දි යනවා. එතකොට බාසුන් නැහැ කියනවා මේ දොරට ගායක් තියෙනවා කියලා. බාසුන් හේටයි ගාය තියෙන්නේ දොරට නෙමෙයි. අන්න ඒ වගේ මේ අපි ව්‍යවහාරයේ අපේ ව්‍යවහාරයේ තුල අප්‍රාණික දේවල් වලට අපි පණ දෙනවා. ඉතින් ඒ වගේම දැන් ඔය ටිකක් හිතන්න මෙච්චර නිදර්ශන ඕනි නෑ. නමුත් අපි හෙමින් යන්න ඕනේ, මේ හැල්ම යන්න ඕනේ තමයි ගැඹුරු ධර්මයක් නිසා. ඔය කියන ටික හොඳට තේරුම් ගත්තොත් ඒ ඇති එකටයි මෙච්චර උපමා දෙන්නේ. ඔන්න මහා ලැබුගින්නක් ඇති වෙන හැටි බලන්න. මහා ගුණාටුවක දස් දෙකක් ගැටෙනවා. අපි කියන්නේ ගැටෙනවා. ගස් දෙකක් ගැටිලා අන්තිමට ගිනි ගන්න. ගිනි අරගෙන ඒ ගස් දෙකත් පිලිස්සෙනවා, කැලෙත් පිලිස්සෙනවා. නමුත් අර ගස් දෙකට දැනුණද වේදනාවක් සංඥා චේතනාවක් කිසිවක් නැහනේ. අපි ඒකට කියනවනේ ස්පර්ශයේ හරි ගැටුම ඔය වචන අපි ආරෝපණය කරනවා. ඉතින් ඔය ඇති උපමා වශයෙන් හිතනවා නම් අපි අර කලිකලහා ගැන කියාපු එකට පුදුම විදිහේ සම්බන්ධතාවක් තියෙනවා අපේ ධර්මයේ. මේවා අපි නිකම්ම ආරෝපණය කරපු එකක් නෙවෙයි. ඔන්න ඊළඟට කියන්නේ ධර්මකාරණිය. සුත්ත නිපාත කියන ග්‍රන්ථයේ තිබෙනවා කලහ විවාද කියලා සූත්‍රයක්. මේ කලහ විවාද සූත්‍රයේ පළවෙනිම ගාථාවේ අහන එක්තරා ප්‍රශ්නයක්. ඒකත් අර ප්‍රශ්නෝත්තර වශයෙන් විකාශනය වෙන සූත්‍රයක්, ගාථාමය සූත්‍රයක්, කලහ විවාද සූත්‍රයේ. පළවෙනි ප්‍රශ්නය කුතෝ පහූතා කලහ විවාද. කලහ විවාද ඇති වෙන්නේ මොකද? කලහ විවාද ඇති වෙන්නේ මොකද කියලා. ඕකට පිළිතුරු වශයෙන් ප්‍රත්‍ය රාශියක්, හේතු ප්‍රත්‍ය රාශියක් දක්වලා ඔන්න අගහරිය මෙන්න මෙහෙම එකක් කියනවා. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදාන. ස්පර්ශය, ලෝකේ ස්පර්ශය කියන එකට නිදානේ හේතුව මොකද්ද කියලා. අන්න එතන පැහැදිලිවම කියනවා නාමංච රූපංච පටිච්ච පස්ස. නාමයත් රූපයයි නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඉතින් ඒක නිසානේ අර දැන් කලහ විවාද ගැන කිව්වේ. නාමයත් රූපයත් දෙකම තියෙන නිසා තමයි අර දෙන්න අර රණ්ඩු වුනේ. ඒක නිසා ඇත්ත වශයෙන් ස්පර්ශය කියලා කියන්නේ සමිඥානික ලෝකයට අයිති දෙයක්. ඉතින් ඔන්න ඒ කාරණේ. ඉතින් මේක තමයි පින්නතුනේ මේ නාමයත් රූපයත් අතර ඒ වුණුන්ගේ ලකුණු වලින් නිමිති වලින් ඒ වුණුන් එක එක බැඳිලා තිබෙනින් තමයි අන්තෝ ජටා. එහෙම හිතාගන්න අන්තෝ ජටා. ඊළඟට අපි බලමු බහි ජටා මොකද්ද කියලා. ඒකෙදිත් අර එදා කිව්වා වගේම අපි අර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ තේරුම් කරන ආකාරය එතෙන්දිත් අපි නිගමන හතරකට ගත්තොත් මෙහෙම කියන්න පුළුවන්. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා, ආනන්ද යම් හේකින් විඥානයේ මෞගුසෙට බැසගත්තේ නැත්නම් නාම රූපයක් ඉතිරි වේද? නාම රූපයක් මෞගුසේ ඉතිරි වේද? ඒ ඉතිරි වෙනවා කියන වචනයෙන් අපිට තේරෙන්නේ නාම රූපේ ඉස්සෙල්ලා ගිහිල්ලානේ. නාම රූපේ ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙනවා. ඒකෝට විඥානයේ මෞගුසෙට යනකොට මේ කියන්නේ විඥානයේ යම් හේකින් මෞගුසෙට නොගියොත් නාම රූපයක් ඉතිරි වේද කියලා අහන්නේ නාම රූපය කලින් ගිහින් තියෙන කොහොමද දෙක වෙන්නේ? උන්නේ දැන් මේ දැන් මෙතන ඉඳලා යන හරිය මේ හැමෝම දැන් උගත්ති කියලා සම්මතය ඇවිල්ලා අහන ප්‍රශ්නේ තමයි විඥානයයි නාම රූපයයි පුනර්භවය පටලැවිලා තමයි කවුරුත් අහන්නේ. උන්නේ ඒකට අදාළ ටික ඉදිරියට කියන්න හොඳට තේරුම් ගන්න බලන්න. ඉතින් මෙතන මේ කතාව අපි මේකටත් අපි නිදර්ශනයක් දුන්නොත් දැන් ටිකකට හිතන්න නිරන්තරයෙන් දෙන දේවල්නේ. රෝහලක බරපතල ශල්‍ය කර්මයකට භාජන වෙච්ච රෝගියෙක් ඒ මරණයත් ජීවිතයත් මරණයත් අතර සටන යෙදෙන අතරේ සංඥා මොකක් හරි නිමිත්තක් දකින්නවා. තමාර විට උපදින තැනක මෞකසේ කියලා හිතමු. මොකක් හරි පෙනුණා. ඉතින් කොහොම හරි දොස්තරලා මහන්සි වෙලා කොහොම හරි මේ මිනිස්සයා ගන්නවා ආයෙත් නෙගොඩ. ගත්තට පස්සේ මෙයා කියනවා මම අර ඒ අතර තුර අතෙන්ට ගිහින් හිටියා කියලා. ඒක අර්ධ සත්‍යයක් පිරිනතුනේ. එතෙන්ට ගියා නෙවෙයි. හිතට ඒක අරමුණ වුණා පමණයි. කොටින්ම කියතොත් ඡායාව එතන වැටුණා. ඒකනේ කලල රූපය කියලා අපි කිව්වේ. කලල රූපය එතෙන්ට ගිහිල්ලා වැටුණා. නමුත් ඡායා රූපයක් වුණේ නැහැ. ඒක නෙගටිව් එක වගේ. ඒ නාම රූපය ගිහින් වැටුණා. නමුත් විඥාණය යනතුරු ඒක කලල රූප ඇත්ත වශයෙන් සජීව වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නෙින් මේ කාරණය මේ පින්නතුන්ට තහවුරු වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා. යම් හේකින් ආනන්ද විඥාණය මෞකුසට බැසගෙන එයින් ගිලිහි ගියොත් නාම රූපයක් මේ භවයක් මේ භව tattvයක් සඳහා උත්පත්තියක් ලැබෙයිද? නැතමයි ස්වාමී. ඔන්නෙන් පැහැදිලි වෙන හොඳටම. එතකොට යම් විදියකින් අර රෝගියා දොස්තරලාගේ ප්‍රයත්නය අසාර්ථක වෙලා මිය ගියා කියලා හිතමු. අන්න අර හිත අරමුණ එතෙන්ට ගිහිල්ලා තියෙන නිසා විඥාණය එතෙන්ට ගිහිල්ලා එකතු වුණා. මොකද අපි පෙන්නුම් කළ තියෙන විඥාණයේ නාම රූපය අතර තියෙන්නේ දියසුලියක් වගේ වටරවුම යාමක්. ටිකකට හිතන්න දැන් රබර් කවයක් වගේ. ඒ වගේ මේක ඇදී යන්නේ. ඉතින් නාම රූපය ඉස්සෙල්ලාම ගියා. විඥාණය ඇද්දි තිවිලා අන්න මෙතනින් පණ ගිය හැටියෙ එතන ගිහිල්ලා එකතු වුණා. ඔන්න එතකොට ඒ ගිහිල්ලා එහෙම ගියාට මොකද මේ පින්නතුන් කොති බුද්ධාන්ව ගෙදර දොරවල් වල මව්පියෝ දරුවෙක් බලාපොරොත්තු වෙන අන්තිමන මස්ගුලියක් එළියට එන්නේ මොකද හේතුව? අර දරුවගේ කර්ම වේගය නිසා යම් වෙලාවක විඥාණය එතනින් ගිලිහිලා වෙන තැනකට යනවා. එතකොට දරුවෙක් නෙමෙයි උපදින මූඩගර්භ කියන්නේ. අන්න ඒ තත්ත්වයේ පුත්‍රජානස්ති දෙවෙනුව පෙන්වන්නේ. ඔන්න ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් තවදුරටත් ඒ පැහැදිලි වෙනවා. ආනන්ද යම් හේකින් දරුවෙකුගේ හෝ දරියකගේ ලාභාලාභ දියේදීම විඥානයේ සිඳී ගියොත් නාම රූපයේ වැඩිවීමට විපලත්වයට පත් වෙයිද? නැත මිය ස්වාමී. ඒ කියන්නේ දරුවා උපන්නට පස්සෙත් යම් විදියකින් විඥානය නැති වෙලා ගියොත් අපි මේ නාම රූපය කියලා කියන ශාරීරිය නිකන් මලකඳක් නාම රූපේ වෙන්නේ. ඔන්න එතකොට ඒක අනුව අවසානින් බුදුරජාණන්ස් දක්වන නිගමනේ ඒ නිසා ආනන්ද මේකමයි හේතුව මේකමයි සමුදය මේකමයි ප්‍රත්‍ය මේකමයි කාරණය නාම රූපයට එනම් විඥානය. ඒ කියන්නේ මෙතනින් පෙන්වු කරන්නේ නාම රූපයට විඥානය නැතුව බැරි බව. නාම රූපයට විඥානය නැතුව බෑ. ඒක තියෙන්න ඕන. නාම රූපේ හරියට වැඩෙන්න. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ විඥාණයට නාම රූපේ නැති බව. ඒකට එක වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා. ආනන්ද යම් කිසි විදියකින් යම් කිසි ආකාරයකින් විඥාණයේ නාම රූපෙහි පිහිටීමක් නොලබයිද? එකල්ලි එහෙම නැත්නම් ගිය අවස්ථාවේ නැවත ජාති ජරා මරණ නැවත උත්පත්ති ආදියක් සිදුවිය හැකිද? නැත මේ ස්වාමී. එම් පින්නු කරන්නේ මොනියම් ආකාරයකින් හෝ විඥානයේ නාම රූපයෙන් නොපිහිටෙන තත්වයකට පත් කරන්න පුළුවන් නම් අන්න නැවත උපත ඉවරයි. සංසාරය ඉවරයි. මෙතන මේ කියාපු කාරණා ටික මේ පින්නඳුන්ට වචන දෙකකින් කියතොත් නොරහත් විඥානයේ ධර්මයේ දැක්වෙන හැටි නිරන්තරයෙන්ම පතිට්ඨිත විඥානය. විඥානයේ පිහිටලා තියෙන්නේ කොහේද? නාම රූපේ. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙන්නේ අපපතිට්ඨිත විඥානය. විඥානයේ නාම රූපෙ පිහිටලා නැහැ. නාම රූපෙන් මිදිලා. ඒකනේ අර අතෙන්දි කිව්වේ අර ගාථා ඔන්නේ දැන් අවසන ගාථාවට හොඳට තේරුම් ගන්න පුළුවන්. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති. පටිගං රූප සංඥාත එත්තසා ඡජ්ජතේ ජට. අර කියාපු නාමයත් රූපයත් අතර තියෙන අන්තෝ ජටාවත් නාම රූප විඥානයත් අතර තියෙන බහ ජටාවත් ඔක්කොම කපලා ඉවරයි. යම් තැනක ඒ කියන්නේ අර නිවන් හිතේ අපි පෙන්වුවා අරහත් ඵල සමාපත්තිය අවස්ථාවේදී රහතන් වහන්සේගේ ඒ අවස්ථාව ජර හිතේ. එතකොට නාම රූපත් කටිනේ අපි වෙන ඉස්සෙල්ලා දේශනාවක පෙන්වුවා අනිත්‍යසන විඥාන. අනිත්‍යසන විඥාන කියන්නේ ඒ විඥානේ විමුක්ත විඥානේ නාම රූපයක් විදහා දක්වන්නේ නැහැ. තවත් වචන කියනවා අපපතිත්ථිත විඥාන කියනවා. ඒ தത്വයට කියනවා අපපතිත්ථං අපවත්තං අනාරම්මණ අරමුණක් නැහැ. අරමුණක් නැහැ, ප්‍රතිෂ්ඨාවක් නැහැ, ප්‍රයත්නක් නැති. ඒ හිත තත් ඒ தത്വයට ගියා නම් අන්න නැවත උත්පත්තියකුත් නැහැ. ඔන්න ඒ කාරණේ එතනින් පෙන්වන්න කරන්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වනෝ නාම රූපයත් විඥානයත් එකිනෙක හා බැඳිලමයි පවතින්නේ සංසාරගත සත්‍යයයි. ඒකයි සාමාන්‍ය රීතිය. නමුත් යම් හේකින් ඒ ටික බුදුහාමුදුරුවෝ එක වාක්‍යයෙන් කියලා තියෙනවා. මොනියම් ආකාරයකින් හෝ විඥානයේ නාම රූපෙහි පිහිටීමක් නොලබන තත්වයකට පත් කරන්න පුළුවන් නම් එතනින්ම ජාති ජරා ඔක්කොම ඉවරයි. දැන් ওই ටික තේරුණා නම් ඔන්න ඊළඟට තව දුරටත් දැන් අර කියාපු කාරණා පුනර්භවය ප්‍රතිෂ්ඨිත විඥාන ওই තව ටිකක් පැහැදිලි වෙන අපි කාරණා කීපයක් කියන්න. මේ සම්බන්ධයෙන් ඊටාම වටිනා දේශනාවක් තියෙනවා සංයුත් සංගේ නිදාන සංයුත්තේ චේතනා සූත්‍රය නම. ඒකෙදිත් බලන්න බුදුරජාණන් වහන්සේ කිසිම මේ කාලේ ඉන්න තර්කකාරීකුට ඉදිරිපත් කරන්න බැරි විදියට මහ පුදුම විදියට ඒ කාරණා ඉදිරිපත් කරන්නේ. එතන ඔන්නේ ඡේද තුනක් හැටියට දක්වනවා. අපි අදාළ ටික විතරයි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. මෙතෙන්දී මේ කතාව තියෙන්නේ විඥානීය ප්‍රතිෂ්ඨාවක් ලබන හැටි. සිත ප්‍රතිෂ්ඨා පිහිටන හැටි. විශේෂයෙන්ම මරණ අවස්ථාවේදී. සිත අනර කියාපු ඒ දෙකේ මේ ජීවිතයත් ඊළඟ ජීවිතයත් අතර සම්බන්ධය පෙන්වන්න කියන එකක් වගේ. මෙහෙම ප්‍රකාශ කරනවා පළමුවෙන්ම යංච භික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස ඨිතියා ආරම්මනේ සති පතිඨා විඥානස්ස හෝති తස්මින් පතිඨිතේ විඥානේ විරුල්ලේ ආයතින් පුනබ්භාවිනිබ්බති හෝති. ඕක තේරුවොත් මෙහෙමයි ගන්න තින්නේ මහණෙනි කෙනෙක් යම් චේතනාවක් පවත්වනවා නම් යම් කල්පනාවක් ප්‍රකල්පන කියන්නේ කල්පනාවක් ඇති කරගන්නම නම් යම් අනුසේ වශයෙන් අනුසේ කියලා කියන්නේ කොන්න සියුම් එක අනුසේ කියලා කියන්නේ ප්‍රහීන නොකල කෙලෙස් නිසා අර ඉතිරි වෙලා තියෙන යටටට්ටුව අනුසේ ධර්මයක් තිබෙනම නම් ඒක අරමුණක් වෙනවා විඥානයේ සිට ගැනීමට. එතකොට එහෙම අරමුණක් ඇති කල්ලි ආරම්මණේ සතිපතිට්ඨා විඥාන අරමුණක් ඇති කල්හිම විඥානය පිහිටනවා නැති කල්හි නෙවෙයි. ඊළඟට තස්මින් පතිත්ථිතේ විඥානේ විරුලේ එහෙම විඥානය පිහිටලා වැඩුණාම ඔන්න නැවත උත්පත්තියක් ඇති වෙනවා. ඒ පළමිනි ඡේදය අදහස. දෙවෙනි ඡේදය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. නෝච භික්කවේ චේතේති නෝච පකප්පේති අතචේ අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානසිටිතිය ආරම්මණේ සති පතිට්ඨා විඥානසෝති තස්මින් පතිට්ඨිතේ විඥාන විරූලිය ආතින් පුනබ් භාවිනිමත් ඔන්න එතන අමුත්තක් තියෙනවා යම් කෙනෙක් චේතනා ඇති කරගන්නෙත් නැහැ කල්පනා ඇති වෙන්නෙත් නැහැ ඔය බොහෝ විඳනවා යහන් ප්‍රශ්නයක් නික්ෂණික මරණ ආදීදී කොහොමද හිතන්නේ කොහොමද චේතනාවක් වෙන්නේ ඒ වෙලාවේ එතකොට චේතනාවකුත් නැහැ කල්පනාදියකුත් නැහැ නමුත් අනුසේ ධර්ම තියෙනවා අනුශේ ධර්මයේ ඉතිරිව තිබෙනවා. ඒ අනුශේ මාත්‍රය ප්‍රමාණවත් ආරම්මණං ඒතං හෝති විඥානසිටිතියේ. විඥානයේ සිට ගැනීමට ඒක අරමුණක් වෙනවා අනුශේ ධර්මය. ඔන්න අවම මට්ටමේ. ආරම්මණේ සතිපතිට්ඨා විඥානස්ස හෝති අරමුණක් ඇතිකල්ලි විඥානයේ පිහිටියා වෙනවා ආයිත් අර පුනර්භවයක් වෙනවා. ওই දෙවෙනි වදන්තිය. ඔන්න තුන්වෙනි එකේද කියන්නේ ආයිත් රහත් පැත්තට ඊළඟට කියන්නේ. යතෝච කෝ භික්ඛවේ නෝචේව චේතේති නෝච පකප්පේති නෝච අනුසේති ආරම්මණං ඒතං නහෝති විඥානසිටිතිය ආරම්මණේ අසතිපතිට්ඨා විඥානස්ස නහෝති තදප්පතිට්ඨිතේ විඥානේ අවිරූලේ ආයතින් පුනබ්භාවි නිබ්බති නහෝති ඔන්න කියන්නේ සංසාරෙන් මිදීම එතනින් කියන්නේ වෙන්නු කරා යම් හේකින් යම් පුරුෂයෙක් තුල යම් මේ මරණ අවස්ථාවේදී චේතනාවකුත් නැහැ කල්පනාවකුත් නැහැ අනුසේ මාත්‍රියකුත් නැහැ එතකොට විඥාණයට අරමුණක් නැහැ හිටගන්න. අරමුණක් නැති වෙනකොට අර අන්න නැවතු උත්පත්තියක් නැහැ. එතෙන්දිත් කියවන්න පතිච්චිත විඥාණයත් අපපතිච්චිත විඥාණයත් අතර වෙනස. ඉතින් මේ කාරණාවලට තව කුණෙකුත් සාධක තියෙනවා. ඇතැම් තැන්වල වුණ බුදුරජාණන් වහන්සේ මෙහෙම අදිකුත් කියන එකත් අපට අපේ එදිනදා ජීවිතයත් වැදගත් දෙයක් නැහැ ඒක කියන්නේ. ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි මට කෙනෙක් පෙනෙනවා දූෂිත සිත ඇතිව ඉන්නවා. මගේ හිතෙන් පේනවා මේ අහබලා ඇතම් කෙනෙක් මෙහෙම දූෂිත සිත ඇති වෙන්නේ. මට ඒ වෙලාවේ හිතෙනවා දැන් මේ පුද්ගලයා මේ වෙලාවේ මැරුණොත් මේ වෙලාවේ මරණයටපත් වුණොත් හරියට අපාය ගිහින් තිව්වවත් මොකද හේතුව? දූෂිත සිත නිසා කෙනෙක් අපාය උත්පත්තිය ලබන. අර අනුසය වගේ එක ටිකක්. ඊළඟට කියන අනිත් පැත්ත. මට පේනවා කෙනෙක් ප්‍රසන්න සිතකින් ඉන්නවා ප්‍රසාදජනක සිතකින්. එතකොට හිතෙනවා මේ වෙලාවේ මේ පුද්ගලයා මැරුණොත් ඔන්න සුගතිය ගිහින් තිව්වා වගේ. මතක් ඇති මේ පින්නතුන් මට කුණ්ඩලි කතා. ලොකු මිනක් නොකරත් අර ආසන්න සිත අන්න එතෙන්දී අර පෙන්වුම් කරන්නේ ආසන්න සිතේ ප්‍රබලත්වය. ආසන්න සිත. ඉතින් ඒකයි අපි අර ඡායාව කියලා කිව්වේ. ඒ ඡායාව වැඩිලා ඒක ඡායා රූපයක් වෙන්නේ යන අර විඥානයත් එකතු වුණා. මේ විදිහ දෙයක් මේ ඔක්කොම කතා කරන පුනර්භව පිළිබඳ කතාන්තරයට අදාළ නිසා මේක කිව්වේ. ඔන්න ඊළඟට තවත් පැත්තක් අපි ගනිමු. දැන් මේ විඥානයේ ගමන ගැන හැමෝම කතා කරනවා. විශේෂයෙන්ම ඔය සක්කාය දිට්ඨියට යට වුණු බටහිර මනෝවිද්‍යාවෙන් නැමැති උත්පත්ති ගැන කතා කරනකොට විඥානයේ ඒක ඝන දෙයක් හැටියට නාම රූප ගැන කතාවක් අත්නේ. විඥානයේ පැන පැන යන හැටියට පෙන්නන. මේක අදියේ එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට කලින් ඒ හිටිය බ්‍රාහ්මණයෝ කොටිම උපනිෂද් ග්‍රන්ථවල තියෙනවා. මේ පුනර්භවය කියන එක විස්තර කරන්නේ ඒ අය කූඩැල්ලගේ උපමාව. හිතල බලන්න කූඩැල්ලෙක් යන හැටි හිතන්න. එතකොට කූඩැල්ල යන්නේ අර ඒකද විඥානයේ ආත්මයක් හැටියට ගත්ත. ඒක තැනක් අතහැරලා ඊළඟට ඔහොමම යන ගමනක් වගේ ඔන්න පුනර්භවය ඒ කට්ටිය දැක්කේ. නමුත් අපි මේ ධර්මයේ දැන් අපි පෙන්වලා දුන්නා ආත්ම භාවය කියන එක ඇති වෙන්නේ නිරන්තරයෙන්ම. අර වට්ටම් වට්ටති. දියසුලියක් අර කියන්නේ වගේ. කොහොමද දියසුලිය හැදෙන්නේ කොහොමද? විඥානපච්චා නාම රූපං නාම රූපච්චා විඥාන. කලින් අපි දේශනාවල කියලා තියෙනවා. විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තුලින් බුදුරජාන් වහන්සේ අන්නාරේ තෙක් තිබුණ ආත්ම දෘෂ්ටිය එතනම කඩලා දැම්මා. මෙතන එකක් නැහැ. දෙකක හරකැවිල්ලයි තියෙන්නේ. දෙකක හරකැවිල්ල කියන එක හිතාගන්න දැන් අර වටරවුම යාමක් නේක. වටරවුම යාමක් මේ අර දැන් දීසුලියක වගේ. නමුත් මේක පවා බොහෝ දෙනා වරදවල තෝරන එක්තරා බුද්ධ වචනයක් තියෙනවා. ඒකත් මේ අවස්ථාවේ කියන්න වෙනවා. මහණෙනි මට වෙන කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං රහු පරිවත්තං යතිදං චිත්තං. ලෝකේ මට කිසිවක් වෙන කිසිවක් පේන්නේ නැහැ. මේ තරම් රහු පරිවත්තං කියන වචනේ එතන බුදුරජාණන් වහන්සේ. මේ තරම් ශීඝ්‍රයෙන් පරිවර්තනය. මේ තරම් ශීඝ්‍රයෙන් පරිවර්තනය වෙනද කිසිම දෙයක් පේන්නේ නැහැ. සිත ඇර චිත්තං. සිත ඇර වෙන කිසිම දෙයක් මේ තරම් වේගෙන් කරකවන්නේ. කියලා කොයි තරම්ද කියතොත් උපමා පින සුකර උපමාවක් දෙන්න බෑ. යාව ලහු පරිවත්තං චිත්තං සිතේ වේගෙන් කරකැවෙනා. ඉතින් මෙන්න මේ උපමාව පවා අපේ බෞද්ධ නිකායවල ඒ වගේම මේ අපේ බොහෝ මේ බොහෝ දෙනත් ඒකට නිදසුන හැටියට දක්වන්නේ ගිනි පෙලෙල්ලක් කරකවනවා වගේ. අලාත චක්‍රවත් කියලා එහෙම කියන ගිනි පෙලෙල්ලක් අල්ලගෙන කරකවන එකයි ඔය හිතේ වේගය දක්වන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. විඥානයයි නාම රූපය අතර ඉතාම ශීඝ්‍රයෙන් ඒ අරමුණ ග්‍රහණය කරනවා අතහරින වෙන එකක් අල්ලනවා අන්නේ විදිහට යන ගමනක් මෙතන තියෙන්නේ. භවය කියලා කියන්නේ මේ හැම මොහොතක් ගැන හිතලා බලන්න අපේ හිත කොයිතරම් වේගෙන් අරමුණු අල්ලනවද අතහරිනවද. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ දීපු උපමාවක් තියෙනවා. අර අර අතන අර කාරණේම කියලා තමයි සේන සූත්‍රයක මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මේ ධර්මයේ නොදත් අශෘතවත් පෘථග්ජනයා මේ අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් පවා වැඩි වෙනසක් නොයි තියෙන ශරීරයට ආත්මය කියන එක හොඳයි. ශරීරයට ආත්මය කියන එක වැඩි හොඳයි. සිතට කිසිසේත් ආත්මය කියන්න වටින්නේ නැහැ. මොකද ඔන්න හේතුව බුදුරජාණන් වහන්සේ දා. රයේ දවාලෙත් මේ සිත එකක්ව උපදිනෝ අනිකක්ව නිරුද්ධ වෙනවා. අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුද්ධති. සිත ඒ තරම් වේගයෙන් නිරුද්ධ වෙන නිසා සිතට කෙසේවත් ආත්මය කියලා කියන්නේ බෑ. අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං එකක් උපදින්නේ එකක් හැටියට වෙනස් වෙන්නේ නැති වෙන්නේ වෙන එකක් හැටියට. ඔක තේරුම් ගන්න බලන්න. ඒක තේරුම් ගන්න උපකාර වෙන උපමාවකුත් දෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දක්වනවා. යම්සේ මහණෙනි වඳුරෙක් කැලේ වේගයෙන් හැසිරෙන්නේ එක අත්තක් අල්ලගෙන එක අත්තක් අල්ලනවාද ඒක අතහැරලා වෙන අත්තක් අල්ලනවාද ඒක අතහැර වෙනල්ලක් අත්තක් ටිකක් හිතන්න බලන්න. අපිට හිතෙන්නේ ඌ ඇටේ කියලා. වේගයෙන් ඔය කෑ ගහ ගහ වඳුරේ දුවනකොට කොයිතරම් වේගයෙන්ද අර ඒ අත්ත අල්ලනවා අතහරිනවා. එතන තියෙන්නේ උපාදානයි. උපාදානයි ඉතාම ශීඝ්‍රයි. ඒක ඒටත් ඒක උපමාවකුත් නෙවෙයි. අන්න ඒ වගේ විඥානීය නාම රූපය අල්ලනවා. ඒක අල්ලලා අතහැරලා වෙන එකක් අල්ලනවා. ඒ විදිහට මේ අරමුණු අල්ලන වේගය එතන බුදුරජාණන්ස් පෙන්නු කරන්නේ. නතු විඥානය කියලා නිකන් එකක් තියාගෙන කරගවන එකක් නෙවෙයි. විඥානියත් නාම රූපයත් අතර කියන්නේ ඉතාම ශීඝ්‍ර ලහු පරිවර්තක කියන්නේ ඇත්ත වශයෙන් පරිවර්තනය කියලා කියන්නේ. අර මේ දෙක අතර කරකැවිල්ල විඥානයත් නාම රූපයත් අතර. එතකොට ඒක මේ ජීවත් වෙ ඉන්න අවස්ථාවෙත් එහෙමයි. මැරෙන අවස්ථාවෙත් අන්නේ කියාපු තමයි අර නාම රූපය අවශ්‍ය වෙන්නේ. විඥානය තනියම නෑ. කොටිම කියතොත් විඥානය තනියම නෑ. එතකොට ඒ කූඩැල්ලගේ උපමාව ගත්තු බුද්ධ ශ්‍රාවකයන් බුද්ධ කාලයේ සිටිය බව පෙනෙන වටිනා සූත්‍රයක් තියෙනවා. මේ පිනතුන් සමහරු කියලත් ඇති. මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංඛේ සූත්‍රය. මේ සූත්‍රය ඉතාම ප්‍රකටයි. බොහෝ දෙනා ඔය ගැන දන්නා අය අතර ඒ සූත්‍රයේ සඳහන් වෙන මෙන්න මේක. සාති කියලා භික්ෂුවක් හිටියා. සාති කියන භික්ෂුව කිය කියා ගියා මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහපු තේරුම් ගත්ත හැටියට උන්වහන්සේ කියන ප්‍රකාශ කරලා තියෙන්නේ ය තදේ විදං විඥාණං සන්ධාවති සංසාරති අනඤ්ඤං. ඔන්න මේ පාඨය ගත්තාම තේරුම් ගන්න පුළුවන්. ඒ මේ විඥාණයම අනඤ්ඤං කියන්නේ වෙන එකක් නැතිව අන් කිසිවක් නොමැතිව මේ විඥාණයම තනිකරම සන්ධාවති සංසාරති සංසාරයේ ඇවිදිනවා සංසාරණය කරනවා. එහෙම කිව්වහම ඒ අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා සාති භික්ෂුවට ඇවැත්නි එහෙම කියන්න එපා. භාග්‍යතුන් වහන්සේට එහෙම වැරදි නොකියු දෙයක් කිව්වයි කියලා නිග්‍රහ කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් අනේක පරියායෙන් පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියලා ප්‍රකාශ කළා. විඥානය නිසා හටගත් දෙයක් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් තනිකර දෙයක් නෙවෙයි. මෙන්න මෙහෙම ප්‍රකාශ කරන අඤ්ඤත්‍ය පත්‍ය නත්ති විඥානස සම්බෝ ප්‍රත්‍යයන්ගෙන් තොරව විඥානයක් නැත කියලා බුදුරජාණන් ප්‍රකාශ කළා තියෙදි. එයි මෙහෙම කියන්නේ. නමුත් සාති භික්ෂුවේ දෘෂ්ටි අතහැරියේ නැ. සංඝයා වහන්සේලා කියලා බුදුරජාණන් සිට පැමිණි කරා. බුදුරජාණන් සේ සාති භික්ෂුව ගෙන්නුවා. අහුවා සාති භික්ෂුවගෙන් මොකද සාති මේ ඔය මොකද්ද ඔය කියන්නේ විඥානේ? ඔන්න එතකොට එයා දුන්නේ හරියට ඒක අර අර බමුණන් කියන ආකාරයට. යම් විඥානයක් කතා කරන ශක්තිය ඇති නිදීම් ශක්තිය ඇති යම් විඥානයක් වදෝ වේදෙයෝ. ඒ තැන්වල ඒ භවවල කුසල් අකුසල් කර්ම අකුසල් ආදී කර්ම විඳිනවද අන්නේ විඥානය මං කියන්නේ. ඒ කියන්නේ අර අර කුඩල්ලගේ විඥානය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෝහක පුරුෂ කියලා දොස් කියලා හිස් පුරුෂය කාටද මං උඹ බලන් කියලා තියෙන්නේ කියලා මම කියලා තියෙනවා. නොයෙකුත් ආකාරයෙන් විඥානය කියන එකත් පටිසමුප්පන්න බව හේතු ප්‍රත්‍යයන්ගෙන් අරගත්තු ප්‍රත්‍යයන්ගෙන් තොර විඥානයක් පහළ වෙන්නේ නැහැ කියලා ඔන්න ඒකට එතෙන්දී බුදුරජාණන් වහන්සේ විඥානීය පටිසමුප්පන්න බවට දෙන උපමාවත් ඉතාම වටිනවා. එතෙන්දි දෙන්නේ මෙහෙමයි කියන්නේ. අසත් රූපේනුත් නිසා ඇතිවන විඥානේ චක් විඥාන. කනත් ශබ්දේනුත් නිසා ඇතිවන විඥානේ සෝත විඥාන. නැහැත් ගඳ සුවඳත් නිසා ඇතිවන විඥානේ ගාහන විඥාන. ඒ විදිහට හිතා ගන්න අන්තිමට මනෝ විඥාන ගැනත් එහෙම කියනවා. මනසත් ධර්මේනුත් නිසා ඇතිවන විඥානේ මනෝ විඥාන කියලා එනාට සිද්ධාන්තේ ප්‍රකාශ කරනවා. යඤ්ඤදීව පච්චයන් පටිතේ යම් යම් ප්‍රත්‍යක් මුල් කරගෙන විඥානයක් ඇති වේද විඥානේ ඒ නමින් හැඳින්වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ මොකද්ද? නිකං විඥානය කියලා දෙයක්. නිකං විඥානය කියලා දෙයක් නැහැ. ඔන්න ඒකට ඊළඟ උපමාව දෙනවා. යම්සේ මහණෙනි ලී නිසා ඇති වෙන ගින්නට ලී ගින්නේ කියලා කියනවා. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්නේ කියනවා. දහය නිසා ඇති වෙන ගින්නට දහය ගින්නේ කියනවා. ওই විදිහට උපමා කීපයක් දීලා බුදුරජාණන් වහන්සේ කියනවා යම් යම් දෙයක් ප්‍රත්‍ය කරගෙන ගින්නක් ඇති වෙනවද අන්නේසෙම ඒ වගේම තමයි විඥානෙත්. එයින් කියන්නේ දැන් මේ පිනතුන්ට කියන්න පුළුවන් ද නිකං ගින්නක් කියලා? කොතනකවත් නිකං ගින්නක් තියෙනවද? ඒ ගින්න හඳුන්වන්නේ ඒ ගින්න ගන්න උපාදාන කරගන්න දේ අනුවනේ, අරමුණ අනුවනේ. ඒ වගේ නිකං විඥානයකුත් නැහැ. විඥානයක් නිරන්තරයෙන් ඔය හයෙන් එකක් පිය යුතුයි. නමුත් මේ ඔක්කොම පටලවාගෙන මේ අපේ සම්ප්‍රදාය තුල මේ පින්නතුන් දන්නවා දැන් කියවන පොත්වල වැඩි හරිය තියෙන අනිත් පැත්තනේ. හරි පුදුම පටලවිල්ලක් මේක තුල තියෙන්නේ. මොකද ආපහු දන්නේම නැතුව අර වේදාන්ත දර්ශනයේ වට ගිහිල්ලා විඥානයත් අර විදිහට තැන තැන යන හැටියට තමයි දැන් කවුරුත් කතා කරන්නේ. බෞද්ධ බෞද්ධ දෙගොල්ලෝ කෙසේ වෙතත් ඔන්න බුදුරජාණන් දක්වපු ගැඹුරුම තැන තමයි විඥානයේ නාම රූපයයි. ඒක ඇත්ත වශයෙන් මේක අර දීසුලිය වගේ ගැඹුරුම තැන. මේ ධර්මයේ ඒකයි පටිච්චසමුප්පාදේ ඇත්ත වශයෙන් මහානිදාන සූත්‍රයේ මහානිදාන කියලා කියන්නේ ඒකයි. මහානිදානය මෙතන නාමයත් රූපයත් ඔවුන් අතර එකිනෙක බැඳිලා තිබෙනවා. ඒකත් ඒක ගැන නෑ. නාමය නැතුව රූපය පවතින්නේ නෑ, රූපය නැතුව නාමය පවතිනවා. ඊළඟට නාම රූපය යන එකට තමයි අපි කිව්වේ ඇතුළත වෙලුම කියලා. ඊළඟට පිටත වෙලුම තමයි නාම රූපය විඥානය. ඒකත් දැන් හිතා ගන්න පුළුවන් මේ පින්නතුන්ට අර කිව්වනේ පිටත වෙලුම කියන්න හේතුවත් මෙතන විඥානය තියෙනවා, අතන මව කුසේ නාම රූපය. නාම රූපය ඇත තියෙන. නමුත් ඒකට අරක අවශ්‍යයි. ඉතින් ඒකයි මේ සංසාර ගමන ඇත්ත වශයෙන් හිතන්න තියෙන අර කූඩියල්ලගේ ගමන වගේ දෙයක් නෙවෙයි. ටිකකට උපමාවකට දෙනවා නම් කියන්න තියෙන්නේ කවාකාර රබර් වලල්ලක් වගේ මොකක් හරි ඒ විදිහට ඒක ඇදි ඇදි යනවා. එක කොනක් අතහරිනකොට ඒක ගිහිල්ලා අනිත් පැත්තට එකතු වෙනවා. අන්න ඒක ටිකකට හිතාගන්න. එහෙම නැත්නම් මේක දියසුලි වශයෙන් හිතනවා නම් දියසුලිය විටින් විට දැන් මේ අපේ මේ අපේ පැවැත්ම කියලා කියන්නේ මේ අර මව කුසේදී අපි යම් අවස්ථාවක ග්‍රහණය කළ මේ ශාරීරිය ආශිතව ඊළඟට බහැරට අපේ හිත විහිදෙනවා අර බූවල්ල වගේ ඉන්ද්‍රිය හය තුල අරුමුණු ගන්න නිරන්තරයෙන් මේ බූවල්ල වගේ එහෙම අල්ලල්ල ගිහිල්ලා ඒ තාවපහුව එන මෙතෙන්ට මේ ශාරීරියනේ අපි දැඩිව ගන්න උපාදීන් හැටි යම් වෙලාවක මේක අතහරින්න වෙනකොට ඔන්න අර ගිහිල්ලා නිමිත්ත මෙතන තියෙන අර සම්පූර්ණ වෙනවා මෙතනින් තියෙන විඥානය. ඒක තමයි ධර්මයේ ඇතම් තැන් වල තියෙන්නේ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු. මේ සවිඥානික කය කියලා කියන්නේ අන්න අර මෞකුසේ නාම රූපيات විඥානෙත් එකතු වෙලා මේ අපිට බිහිවුණු මේ ශරීරය. ඊට පස්සේ මේක උපන්නට පස්සේ ඔන්න ඊළාට අර සලායතනය තුලින් මේ අන්න නාම රූප අරමුණු ඔස්සේ යනවා. අර දියුසුලිම යන මධ්‍යස්ථානයේ වෙනස් වෙන විතර. ඉතින් ඔන්න ඔහොම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒක තමයි අර පතිත්ථිත විඥානය කියලා කිව්වේ. ඕකෙන් මිදින්න අමාරු වෙන්නේ අඬ ගැඹුරු තැන තියෙන්නේ ඒකමයි. මේ විඥානය නිසා නාම රූපේ නාම රූපය නිසා. නමුත් ඔන්න ඊළඟට තියෙනවා මේකට අදාළ ඊටාත්ම වටිනා සූත්‍රයක් අපි බලනවා මේ කාලේ වේලාව තුල කියන්න. ඒක එතෙන්දී අපි සාරිපුත්‍ර සාමණේරහන්සිට හුඟම් දෙන්න බලමු. හොඳ වටිනා සූත්‍රයක් තියෙනවා ඒත් සංයුත් සංගේ නිදාන සංයුත්තේ. එක් අවස්ථාවක සාරිපුත්‍ර සාමණේරහන්සෙත් මහා කොටිත් සාමණේරහන්සෙත් ඉසිපතනෙ මිගදායේ වැඩ වාසය කළා. මහකොටි සාන්නාසේ හැන්දෑවරුවේ භාවනා කරලා ඇවිල්ලා සාරිපුත්‍ර සාන්නාසේ ළඟට ඇවිල්ලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. සමහර විට උන්නාසයට නොතේරෙන නිසා නෙවෙයි අපිට තේරුම් ගන්න වෙන්නේ නැති. ඇවිත් නිසාරිපුත්‍ර මේ ජරා මරණය කියන එක දන්නවනේ. ජරා මරණ කියන්නේ අර පටිච්චසමුප්පාදේ ඒ ප්‍රත්‍ය මාලාවේ අගට තියෙන එකක් නේ. ජරා මරණය තමා කරගත්තු දෙයක්ද? සයන් කතං කියන වචනේ වගේ. ඔය අතීතයේ ඒවා පිළිබඳව තර්ක විතර්ක බැවැත්වූ ආකාරයයි අන්තගාමීව. මේ ජරා මරණය කියන එක තමා විසින් කරගන්න ලද්දක්ද? සයන්කතං. පරංකතං. අනුන් විසින් කරන ලද්දක්ද? ඔන්න ඊළාට දෙකම එකතු කළා. සයන්කතංච පරංකතංච. දෙගොල්ලම එකතු වෙලා කරපු එකක්ද? එහෙම නැත්නම් අසයංකාරං අපරංකාරං අධිචමුප්පන්න. තමනුත් නොකළ අනුනුත් නොකළ ඉබේ හටගත්තු දෙයක්ද කියලා ඔන්න සාරිපුත්ත හාමුදුරුවනේ. සාරිපුත්ත හාමුදුරුවෝ කියන නැහැ ඇති. මේක ජරා මරණය කියන එක තමා කරගත්තු දෙයක්ුත් නෙවෙයි, අනු කරගත්තු දෙයක්ුත් නෙවෙයි, දෙගොල්ල කරපු දෙයක්ුත් නෙවෙයි, ඉබේ හටගත්තු දෙයක්ුත් නෙවෙයි. නමුත් ජරා මරණය කියන එක ජාතිය ප්‍රත්‍යයෙන් නැති වෙන. සමහර කෙනෙක් hina වෙන්න පුළුවන්. ජරා මරණය තියෙන උපන්න නිසා කියනකොට කෙනෙක් hina වෙන්න පුළුවන්. නමුත් අන්න ප්‍රත්‍ය කතාව එතනයි තියෙන්නේ. මේ පරිසම්පාදයේ අගේ ඉඳලා මේ එන්නේ. ජරා මරණේ කවුරුවත් කළා නෙවෙයි ජරා මරණයට ප්‍රත්‍ය ජාතිය. ඔන්න ඊළඟට මහ කොටි ස්වාමීන් වහන්සේ අහනෝ අවත්නි සාරිපුත්ත මේ ಜಾති කියන එක උපත කියන එක තමා කරගත්තු දෙයක්ද අනුන් කළ එකක්ද මොන මේක සලකා ගන්න මේ කෙටිින් කියන්න පුළුවන් මේ පිළිබඳව තේරුම් ගත්තාම සයන්කතං පරංකතං සයන්කතංච පරංකතංච අසයන්කාරං අපරංකාරං ඔන්න හතර ආකාරයි තමා කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද දෙගොල්ලොම කළ දෙයක්ද කවුරුවත් නොකළ ඉබේ කෙන හටගත්ත දෙයක්ද කියලා ඒ ಜಾතිය පිළිබඳව අහන එතෙන්දි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියන නැහැ ජාතිය කවුරුත් කරන එහෙම නෙවෙයි අන්තිමට ඒකටත් දෙන උත්තරේ මොකද්ද භවපච්චය ජාති ජාතිය භවයෙන් නැති වුණු දෙයක් ඔය දැන් මතක තියාගන්න අර යෝනිසෝ මනසිකාර ක්‍රමයේ තියන්නේ අග කෙලවර ඉඳලා එතකොට කවුරුත් කරන නෙවෙයි උපත ඇති වුණේ භවය නිසා ඊළඟට අහන භවය පිළිබඳව අතර හතර ආකාරයෙන් කොටි සානංශය අහන සලකා ගන්න මේ පින්දුතුන් එතකොට සාරිපුත් සානංශය ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා නැහැ භවය උපාදානය නිසා උපාදානයනේ ප්‍රත්‍ය කරගෙන භවය ඊළඟට අහනවා උපාදානේ ඒත් අර විදිහටම අහන්නේ උපාදානේ තමන් කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද ඔහොමාන කොටි සාන්නාසේ නොදන්නවා වගේ සාරිපුත් අහන්සේ ඔක්කොම ප්‍රතික්ෂේප කළා නෑ උපාදානේ තණ්හාව ප්‍රත්‍ය නැති ඔනි ඊළඟ තණ්හාව ගැන අහනවා එතකොට කියනවා තණ්හාව වේදනා ප්‍රත්‍යින් දැන් කෙටියෙන් සලක ගන්න ඔන්න වේදනාවේ ප්‍රත්‍ය අහනවා වේදනා ප්‍රත්‍යට ස්පර්ශය ඊළඟට ස්පර්ශයට ප්‍රත්‍යහන සලායතනය සලායතන ඔන්න එතන ඉඳලා වැඩගත් හරියට වෙන්නේ දැස්ති වෙලා ඉන්නේ සලායතනයේ ප්‍රත්‍යයට අහන නාම රූපය ඔන්න ඔතෙන්දී ඊළඟට අහනවා ඒ ටික හොඳට සලක ගන්න නාම රූපය ගැනත් අර විදිහට නොදන්නවා වගේ අහනවා ඇත්ත වශයෙන් නොදන්න නිසාද මේ අපිට අපි නොදන්න නිසාද දන්නේ කොටි සානංශ එහෙම ඇහුවේ ඒ දෙනම මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා දෙනම කොටි සානංශ යනවා මේ නාම රූපය කවුරුවත් තමන් කළ දෙයක්ද අනුන් කළ දෙයක්ද දෙගොල්ලොම කළ දෙයක්ද ඉබේ හටගත්තක් නැහැ එවත්නි ඉබේ හටගත්තක් නොවේ මේක නාම රූපය විඥාණයේ ඇතිකල් විඥාණේ ප්‍රත්‍ය නැති වුණු දෙයක් ඔන්න ඊළඟට අහනවා විඥාණයේ යනත් අහනවා විඥාණයට අර විදිහට කියලා අන්තිමට කියන ඔනොතෙන්දි ජමෘතනක් කියන්නේ විඥාණයට හේතු විඥාණයේ තමා කළාද අනුන් කළාද කිව්වම නැහැ එවත්නි විඥාණයේ නාම රූපය ඇතිකල් ඔන්න එතෙන්දී බලන්න ඊළාට එතකොට නාම රූපයේ විනාම රූපයේ හේතු ඇතුවම විඥානය කිව්වා විඥානයේ හේතු ඇතුවම නාම රූපය කිව්වා ඔන්න එතෙන්දී මහ කොටි සාන්නාංශේ හරියට අර පරස්පර විරෝධී දැනක් පෙන්වන්නා වගේ මේ ඇවැත්නි දැන් ඔබ වහන්සේම මට කිව්වා මේ නාම රූපයේ ප්‍රත්‍ය විඥානය කියලා ඔබ වහන්සේම මට කියන විඥානයේ ප්‍රත්‍ය නාම රූපය කියලා මම කොහොමද මේක තේරුම් ගන්නේ ඔන්න පරස්පර විරෝධී එතකොට ඔන්න සාරිපුත් සාන්නාංශ කියනවා එහෙනම් ආයුෂ්මතුන් මම ඔබට උපමාවක් දෙන්නම් මේ උපමාවෙනුත් ඇතැම් ඥානවන්ත පුද්ගලයින් කාරණයක් තේරුම් ගන්න මෙතනත් එහෙම කට්ටිය ඉන්නවනම් මේ උපමාවෙන් තේරුම් ගන්න ඒ කියන්නේ දෙනවයිලන්ට ගප් ප්‍රසිද්ධ උපමාවක් තමයි බටකොටු මිටි දෙකේ උපමාව අමතක නොවන උපමා බටකොටු මිටි දෙකේ යම්සේ ඇවැත්නි ඔන්න සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ කියන්නේ බුදුහාමුදුරනේ යම්සේ ඇවැත්නි බටකොටු මිටි දෙකක් තියෙනවා ඉහලින් එකකට එකක් හේතු වෙලා තියෙනවා මේ බටකොටු මිටි දෙකෙන් එකකින් එතකොට කියලා එක බටකොටු මිටියක් ඇද්දාම අපි හිතමු මෙහා පැත්තේ බටකොටු මිටි ඇද්දාම එහා පැත්තේක වැටෙනවා එහා පැත්තේක ඇද්දාම මෙහා පැත්තේක වැටෙනවා අඤ්ඤමඤ්ඤං ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤං තිට්ඨාය අඤ්ඤමඤ්ඤං පටිච්ච කිනිකා නිසා උපකාර වෙල කිනිකා උපකාර කරගෙන සිටින්නා වූ බටකොටු මිටි දෙක අන්න ඒ වගේ තමයි ඇවැත්නි නාම රූපේ නිසා විඥානෙ විඥානයේ නිසා නාම රූපය. නමුත් ඔන්න එතන ඉඳලා තවත් වැදගත් එකක් කියන්නේ. නාම රූපය වැටෙනකොට විඥානය වැටෙනවා. විඥානය වැටෙනකොට නාම රූපය වැටෙනවා. හැබැයි නාම රූපය වැටෙනකොට ඔන්න ඊළඟට සාරිපුත් සාන්නාස කියන සංසාර දුක කෙලවර නැටි. නාම රූපය වැටෙනවත් එක්කම සලආයතනයත් වැටෙනවා, ස්පර්ශයත් වැටෙනවා, වේදනාවත් වැටෙනවා, තණ්හාවත් වැටෙනවා, උපාදානත් වැටෙනවා, භවයත් වැටෙනවා, ජාතියත් වැටෙනවා ඔක්කොම ඉවරයි. මේ පින්වතුන්ට අර වැටෙන වේගවත් කියන්න බෑ මට ඒ තරම් මේ මොකද හිතාගන්න මේ දැන් ඒ කියාපු තව ටිකක් තේරුම් ගන්න මේ බටකොටු මිටි දෙක හිතන්න එක විඥාන බටකොටු මිටිය වම් පැත්තේ තියෙනවා කියලා හිතාගන්න නාම රූප බටකොටු මිටිය දකුණු පැත්තේ තියෙනවා කියලා හිතාගන්න නාම රූප බටකොටු මිටියට හේතු කළා තියෙනවා සලායතන බටකොටු නැත්නම් සලායතන ඒ කියාපු ධර්ම ටික එතකොට එකක් අදිනකොට අනිත් එක දැන් මේ පැත්තේ විඥානේ ඇදුනට පස්සේ උතන වැදගත්ම කාරණේ තියෙන්නේ ඉස්සෙල්ලම නාම රූප නිරෝධයයි. අන්න එකයි මෙතන වැදගත්. නාම රූප නිරෝධය කළ හැටිය විඥානීය නිරෝධ වෙනවා. විඥානීය නිරෝධ කියන්නේ මරුණා නොවේ, අනිදස්සන විඥාන තත්ත්වයටපත් වෙනවා. ඒකයි එතන ගැඹුරම තැන. ඒකොට ඒ අනිදස්සන විඥානය තුල නාම රූපය පිළිඹු නොවන නිසාම සලායතනත් නිරෝධයයි, වේදනාත් නිරෝධයයි, තණ්හාවත් නිරෝධය, ඔක්කොම නිරෝධයි. දැන් තේරුම් ගන්න බලන්න, තාම ගැඹුරු තැනක් මේ ධර්මය. අපිට නම් පුදුමයි මේ මෙච්චර කාලයක් මේවා පිළිබඳව මේ අටුවා සම්ප්‍රදායවත් හිතුවේ නැති එක. මේ කියාපු දියසුලි කතාන්තරේ ඔක්කොම කිව්වේ මේ නලකලාප උපමාව තුළම තියෙන උත්තරේ. ඒ කියන්නේ මේ ඊළඟට හිතලා බලන්න, සාරිපුත් සාන් වහන්සේට ඕනනම් තෝරගන්න ඕනනම් උපමාවට දෙන්න තිබුණා හොඳ හර ඇති ලී දෙකක් හේතු කළා. ඇයි කිනෝ කිව්වේ? මේකේ ශූන්‍යත්වය පෙන්නුම් කරන්න. බටකොටුවට පින්වතුනි, මේ බටකොටුවට පාලියෙන් කියන වචනයත් අපි කියමු. පාලියෙන් බටකොටුව හඳුන්වන්නේ තචසාරං කියලා. මේ අපි වඩාත් ගැඹුරට ගියොත් තචසාරං කියලා කියන්නේ යම් ලීයක හරය ඒ පොත්ත නම්. තචසාර කියන්නේ හරයම, පොත්තම හරය කොට ඇති දේවල්. තචසාර නමින් හඳුන්වන බට, උණ ආදී ගස්. හරයක් නැහෙනි. එතකොට බටකොටුවේත් හරයක් නැහැ. බටකොටු මිටියේත් හරයක්. නමුත් ඒක හේතු වෙලා තිනේම් පෙන්නු කරන්නේ මොකද්ද? විඥානයත් ඒක ඝන දෙයක් නෙවෙයි. ඒකත් සමූහයක්. ඒකත් රාශියක්. ඒක වැටහෙන්නේ නැහැ ලෝකයාට. නාම රූපයත් රාශියක්. ඒක තමයි මේ විදර්ශකයා ඈතට යනකොට තේරෙන්නේ. මෙතන ඇතුළේ තියෙන අනාත්ම දර්ශනයයි. මේවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ඔක්කොම බව තේරෙන්නේ. අර නාම රූපයත් මෙතන මේ ඇති වෙන නැති වෙන වේගය මෙතන පෙන්නු කරන්නේ. නාම රූපයත් විඥානයත් අතර ඉතාම ශීඝ්‍රයෙන් කරකැවිල්ලක් තියෙන ලහු පරිවර්තන කිව්වේ ඒකයි. ඕක තුලයි භවයක් තියෙන්නේ. පැවැත්මක් තියෙන්නේ. එතකොට පැවැත්ම නැති කරන ක්‍රමය යන සාරිපුත්‍ර සාමණේර හසේ පෙන්නවා. අර විදියට සොයාගෙන ගිහිල්ලා අන්තිමට යම් වෙලා විදියකේ නාම රූපය එතකොට නැති කරන්නේ. එතකොට ඒක ප්‍රකාශ කළාට පස්සේ ඔන්න වටිනාම උදාන වාක්‍යයක් මහා කොටිත් සාමණේර හසේ ප්‍රකාශ කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික අගයක් තියෙන නිසා අපි ඒකත් ප්‍රකාශ කරනවා. මහා කොටිත් සාමණේර හසේ මේ සාරිපුත්‍ර සාමණේර හසේගේ උපමාව අහලා මෙන්න මෙහිමයි ප්‍රතිචාරය දක්වන්නේ. අචරියන් ආවසෝ අභූතං ආවසෝ ආශ්චර්යය යැවත්නි අද්භූතය යැවත්නි ඔබ වහන්සේගේ සුභාෂිතය ආශ්චර්යයි කියලා ඊළඟට මම මෙන්න මේ කාරණා 36කින් මම ඔබ වහන්සේගේ මේ දේශනාව අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ 36 ආකාරයකින් මම ඔබ වහන්සේගේ මේ උපමාව අනුමෝදන් වෙනවා කියලා ඔන්න ඊළඟට 아무ත දෙයක් කියනවා. ඒක ප්‍රායෝගික අගයක් තියෙන දෙයක්. යම් කිසි භික්ෂුවක් ජරා මරණය, දැන් ඉස්සෙල්ලා අර අග කෙලවරණේ තියෙන ජරා මරණේ, ජරා මරණය පිළිබඳව එතන වචන තුනක් සඳහන් වෙනවා. නිබ්බිදාය, විරාගාය, නිරෝධිය. ජරා මරණය පිළිබඳව කලකිරීමට, නොඇල්මට, නිරෝධිය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් යම් කිසි භික්ෂුවක්, ඒ භික්ෂුව හඳුන්වන්න වටිනෝ ධම්මකතිකය කියලා. ධම්මකතිකය කියලා කියන්නේ ඒකම ඇති. වෙන ආනන් මනන් නෙවෙයි. ජරා මරණය ගැන කලකිරින්න, එයින් නොයල්ම ඇති කරගන්න, එයින් මිදෙන්න යම් කෙනෙක් දේශනා කරනවා නම් ඒ පමණකින් ඒ භික්ෂුව හඳුන්වන්න සුදුසු ඒ ධම්ම කතික. ඊළඟට ජරා මරණය පිළිබඳව නොයල්මක්, විරාගයක් ඇති වෙන ආකාරයේ ප්‍රතිපදාවේ යනවා නම් යම් භික්ෂුවක්, අන්න එහෙනම් උන්වහන්සේට කියන්න වෙනවා ධම්මානුධම්ම පටිපන්න කියලා කියන්න වටින ධර්මය අනුව පිළිපදින භික්ෂුවක්. ඊළඟට යම් භික්ෂුවක් ජරා මරණය පිළිබඳව නිබ්බිදා විරාග කලකිරීම තුලින් සම්පූර්ණයෙන් විමුක්ත වුණා, ඒ භික්ෂුවට දිඨ ධම්ම නිබ්බානප්පත්ත කියලා කියන්න වටිනවා. මෙලොවම නිවන දුටුවක් භික්ෂුවක් කියලා. එතකොට ඒ දැන් සලක ගන්න පින්නතුනි, ඒ ජරා මරණය වගේ මාර 36ක් වෙන්නේ කොහොමද? මේ අංග 12ක් තියෙනවනේ පටිච්චසමුප්පාද ධර්මයේ. මේ පින්නතුන් දන්නවනේ අවිජ්ජාය ඉඳලා ඒ එක එකක් ගැන දිගින් දිගටම අර මහා කොටිත් සාන්නාසේ අනුමෝදන් වශයෙන් මහා වර්ණාවක් කරනවා. ඒක එකක් පිළිබඳව යම් කිසි කෙනෙක් භික්ෂුවක් ධර්මදේශනා කරනවා නම් ඒ ධර්ම කතික කියන්න ඒ ටික වටිනවා. අර 12න් ඕනම එකක්. අවිද්‍යාව ඒවා, තණ්හාව ඒවා ඕනම එකක්. ඊළඟට ඒ අනුව පිළිපදිනවන ධම්මානුධම්ම පටිපන්න. ඒක ඇත්ත වශයෙන්ම ඒවා ගැන කලකිරිලා ඒ නිරෝධේලා නිරෝධය ලබා ගත්තනම් අන්න දිත් ගම්මනි මෙලොවම නිවන් දුටු. එතකොට එයින් අපිට පේන පටිච්චසමුප්පාද ධර්මයේ වටිනාකම මේ එක එක් අංගයක් පිළිබඳව හරියට තේරුම් අරගෙන මේවායි ප්‍රත්‍ය සම්බන්ධතාව තේරුම් අරගෙන එක තැනක කැඩුවාම ඔක්කොම කැඩිලා යන එක තැනක මේ වුණාම අනේ විදිය දෙයක්. ඉතින් මෙතන වෙත්න නමුත් වැදගත්ම තැන තමයි අපි කිව්වේ සම්දිස්ථානය, මහා නිධානය තමයි නාම රූපයක් විඥානයක් අතර. එහෙම නැත්නම් විඥානයක් නාම රූපයක් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව. එතකොට අද දවසේ වැඩි වේලාවක් නැති නිසා අපි මේ දැන් දේශනාව මේ වෙනකොට හතරක විතර අපි ඔය මාතෘකාව ඇල්ලුවේ මොකද මේක ධර්මයේ මොනම හේතුවක් නිසා සංකවිල තියෙන පැත්ත හුඟක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන හේතු වුණු එක. ඉතින් මේ පිනතුන් කල්පනා කරන්න මේවා නිකන් ගැඹුරුයි කියලා හිතන්නේ නැහැ. ධර්මයේ ගැඹුරු. ඒක අපිට වළක්වන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ වගේම මතක තියාගන්න. දැන් මෙතන ඇති බොහෝ දෙනා බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තු වෙනා. අපි කලින් දවසේ කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ පටිච්චසමුප්පාද දකී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වක්කලි භික්ෂුවට කිව්වා. වක්කලි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බලන් ඉන්නකොට කිව්වා මොකද වක්කලි මගේ මේ කුණු කය දිහා බලන් ඉන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකීද හේ මා දකී. එතකොට පින්වතුනි කවුරුවත් ඉන්නවනම් මෙතන බුදුන් දැක නිවන් දකින්න කැමති පටිසමුප්පාදේ දකින්න නිවනත් එතනයි බුදුනත් එතනයි. ඉතින් අද දවසේ මේ පින්වතුන්ට ඇති ඔය කිව්වා. ඉතින් මේ වගේ මේක ඉතින් අපි කියපු එකක් නෙමෙයි මේ ධර්මයේ ශක්තියක් තුලින් අපි කියවුණා. තව කී දවසක් මේ අර කියන වගේ කියන්න ලැබෙයිද නැහැ මේ ටිකෙන් ප්‍රයෝජන ගන්න බලන්න. එතකොට අද දින මේ පින්වතුන් පේවිලා මේ සීල් සමාදන් වෙලා බණ භාවනා කරලා මතක තියාගන්න මේ ලබාගත්තු මේ වටිනා ධර්ම කොට්ටාස තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන අර අවබෝධයේ මිත්‍යා දෘෂ්ටි විදිය දේවල් තියෙනවා නම් ඒවත් ඉවත්ලා හැකිතාක් දුරට සම්මත දෘෂ්ටිය පිහිටලා මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා අන්න අර කියාපු දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්ත තත්ත්වයට පත් වෙනවා තමයි මේ වායේ වටිනාකම හරියටම ප්‍රත්‍යක්ෂ කරගත්තා වෙන්නේ. එතකොට මේ කුසල ශක්තිය මේ ධර්ම ශ්‍රවණ මේ කුසල ශක්තියත් මේ පින්නතුන්ට උපකාර වෙලා මේ තම තමන්ගේ බණ භාවනා සාර්ථක වෙන බලාපොරොත්තු වෙන උත්තමාත්යන් මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර අවිජේසිත අගණීටා දක්වා යම් තාක් සත්ත්ව කෙනෙක් මෙබඳු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමැති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින උතුම් මම මහණියනි සෙනසෙත්වා කින් ප්‍රාර්ථනාවත් ඇති කරින් මේ ගාථා කියන් එත්තාවතා චම්හිහි සම්බත ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගාමහි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මාට්ඨා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මාට්ඨා ගාමහි පුඤ්ඤං තං අනුමෝදිත්වා රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය ශෝකපත්තානි ශෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි ශෝකපත්තානි ශෝකා හන්තු සම් දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි ශෝකපත්තානි ශෝකා හන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව සබ්බීතියෝ විවද්ධන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීමච් අතෝ නිබ්බාන සම්පති මිනාතේ සනිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.